SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS Radio app මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
ඔබ දන්නා දැන් අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ මේ මැතිවරණ වර්ෂයක් එළඹෙලා තියෙන කියන කතාව පිළිබඳව බොහෝ දෙනෙක් සාකච්ඡාවට බඳුන් කරන කාරණාවක්. පළාත් සභා මැතිවරණයේ ජනාධිපතිවරණයේ පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ කරන යෝගයක්. ඉතින් විවිධ දේශපාලන චරිත මේ එළඹෙන මැතිවරණ සම්බන්ධයෙන් දක්වන අදහස සහ මේ වෙනකොට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය පිළිබඳව දරන්නා වූ අදහස් විප්‍රවාසී ජනප්‍රජාවක් විදිහට අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. අපිට මේ උදාවන්නේ වගේ විශේෂිත වූ අවස්ථාවක්. මේ වෙනකොට මෙල්බර්න් නගරයට පැමිණලා සිටිනවා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා, ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්නායක මහතා. ඉතින් අපි එතුමන්ට ආරාධනා කළ අපේ මැදිරියට පැමිණෙන්න කියලා. ශ්‍රී ලංකාවේ මේ වර්තමාන දේශපාලනික වාතාවරණය පිළිබඳවත් ඔහු හිටපු එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙක්, වසර 27ක වගේ දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය සමග වැඩ කරපු කෙනෙක්. ඉතින් මේ වෙනකොට ආණ්ඩු කරන පක්ෂයේ විදිහට එක්සත් ජාතික පක්ෂයේ ගමන් මඟ පිළිබඳවත් හිටපු මහලේකම්වරයා විදිහට ඒ මහතාගෙන් අපිට කරුණු දැනගැනීම ඉතාමත්ම වටිනවා මේ වගේ කාලවකවානක. ආයුබෝවන් තිස්සත්නායක මහතා.
ආයුබෝවන්.
හොඳයි. මම මුලින්ම දැනගන්න කැමති දැන් ඔබගේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරීත්වය කොහොමද කියලා.
මම 2015 වෙනකන් පූර්ණ කාලීනව දේශපාලනය කළා. ඇත්තටම මගේ දේශපාලනය ආරම්භ වුණේ 1989 පාර්ලිමේන්තු මැතිවරණයෙන්. ඉතින් නොකඩවා 6 වතාවක් පාර්ලිමේන්තු නියෝජනය කරලා පූර්ණ කාලීනව වැඩ කළා. අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා හැටියටයි මම දේශපාලනයෙන් සමුගත්තේ. ඉතින් මම 2015 අවසානයේ සිට පූර්ණ කාලීන දේශපාලන කටයුතු වලට සම්බන්ධ වුණේ නැහැ. ඒකෙන් අපේක්ෂා වුණේ ටික කලක් නිහඬව සිටිය යුතුයි මේ මැදිවුණු ප්‍රශ්න සහ ගැටුම් निराකරණය කරගන්න තුරු කියලා. කොහොමුණත් මම දැන් අපේක්ෂාවෙන් සිටිනවා ඉදිරි දේශපාලනට පූර්ණ කාලීනව අවතීර්ණ වෙන්න. මොකද මේ අවුරුද්ද ජනාධිපතිවරණය සහ තවත් මැතිවරණ කීපයක් තියන්න තියෙන අවුරුද්දක්. ඒ නිසා මිනිස්සු බලාපොරොත්තු වෙනවා, ජනතාව අපේක්ෂා කරනවා අපි වගේ අය නැවත ක්‍රියාකාරීව මේ පූර්ණ කාලීන දේශපාලනයට බහේ කියලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් දේශපාලන ක්‍රියාකාරීත්වයට එන්න. හැබැයි අපි බලන්නේ මොකක්ද රටට ඉස්සරහ කරන්න ඕන කියන කාරණේ පැහැදිලිව තේරුම් ගන්න. මොකද හේතුව අද ලංකාවේ දේශපාලනය පිළිබඳව මහා විශාල කඩාගෙන වැටීමක් තිබෙන්නේ. කවුරුන් විශ්වාස කරනවද කියන කාරණය පිළිබඳව ජනතාව ඇත්තටම සැකයෙන් බලනවා. ඒ නිසා පැහැදිලි ලෙස රටට ස්ථාවර දේශපාලන තත්ත්වයක් ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙලක් එක්ක එකට එකතුලා වැඩ කරන්න මම සූදානම්.
ඔව්, දැන් අත්නායක මහතා, දැන් මට මතකයි වසර 2015 දී පොදු අපේක්ෂකයාගේ අවතීර්ණ වීමත් සමග ඔබ දැරූ මතය, ඔබ දැඩි ලෙසින් විරුද්ධත්වයේ ප්‍රකාශ කළා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා විදිහට වෙනත් පක්ෂයක කෙනෙක් තමන්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදිහට යොදවීම ආර්ථකවන්නේ නැහැ කියලා. ඔබගේ මතයට පක්ෂය තුල ඉඩක් නොමැති වීම හේතුවෙන් ඔබ එළියට ගියා. නමුත් ඔබ එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදිහට තමයි දිගටම හිටියේ. නමුත් අපි දුටුවා ඔබ රාජපක්ෂ රජයත් සමග යම් යම් අවස්ථාවලදී එකට වේදිකාවේ නැගිනවා. බොහෝ දිනකට දැන් තියෙන ප්‍රශ්නය තමයි මොකක්ද ඔබේ හරි දේශපාලනික දැක්ම? ඔබ තාමත් එක්සත් ජාතික පක්ෂයේ ඒ න්‍යායන්ට අනුකූලව යන්න කැමති කෙනෙක්ද, නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් එන කෙනෙක්ද? මොකක්ද ඔබේ අනාගත දේශපාලන දැක්ම?
2015 ජනාධිපතිවරණයේදී ඇත්තෙන්ම මම ඒ තීරණයට එළඹුණේ හේතු කාරණා ගණනාවක් නිසා. මොකද එක්සත් ජාතික පක්ෂයේ 1994 පස්සේ රටේ රාජ්‍ය නායකයා බිහි කරගන්න බැරි වුණා. ඒ කිව්වේ ජනාධිපතිවරයා බිහි කරගන්න ලැබිච්ච අවස්ථාවල් සියල්ලක්ම අපෙන් ඇතහැරුණා. අපිට 94 පරාජයට පත් වුණා. ඒත් එක්කම 99 අපි පරාජයට පත් වුණා. 2005 අපි පරාජයට පත් වුණා. 2010 තිබුණේ රටේ වෙනම තත්ත්වයක්. ඒ කිව්වේ යුද්ධය අවසන් වෙලා ඒ තිබුණු යුද මානසිකත්වයත් එක්ක ජනාධිපතිවරණයට මුහුණ දෙන්න පොදු අපේක්ෂකයෙක් ඕන කිව්වහම පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික මැතිවරණයකදී තමන්ගේ පක්ෂය වෙනුවට පොදු අපේක්ෂකයෙක් තෝරලා තරඟ කරන්න ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ යම් සාධාරණත්වයක් මමත් දුටුවා. නමුත් 2015 ජනාධිපතිවරණය එනකොට අපි මුළුමනින්ම පක්ෂයේ සූදානම් වුණේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවන්න. මම පක්ෂයේ මහලේකම්වරයා හැටියට ඒ වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපුළක් හැදුවා. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණය ජය ගන්න පුළුවන් පරිසරය තිබුණේ. නමුත් අවාසනාවට වගේ පක්ෂයේ අභ්‍යන්තරයේ ඇතිවෙච්ච සමහර සිදුවීම් සහ තීන්දුව නිසා ඒ අවස්ථාව අපෙන් ගිලිහුණා. ඉතින් මම දිගින් දිගට පෙනී සිටියා පක්ෂයට ඒ අවස්ථාව උවමනායි කියලා. ඒ මොහොතේ පොදු අපේක්ෂක පිළිබඳ කතා බහ කරපු සිවිල් සංවිධාන විශේෂයෙන් මාදුලාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් තිබුණු වැඩපිළිවෙල මේ සියල්ල එක්ක සාකච්ඡා කරමින් එක තැනකට ගේන්න උත්සාහ කළා. නමුත් අවාසනාවට ඒක කරගන්න බැරි වුණා. ඉතින් මගේ මූලිකම අරමුණ එතනින් බිඳ වැටුණා. ඒ කිව්වේ එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයෙක් ලබාගෙන ඔහුව ජයග්‍රහණය කරවලා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් ඇති කරන්න ඕන කියලා මම කල්පනා කරපු දේ සහ පාක්ෂිකයන්ගේ බලාපොරොත්තුව බිඳ වැටෙන්න පටන් ගත්තා. ඉතින් මම විරුද්ධ වුණේ එතෙන්දි. බාහිර අපේක්ෂක ඉදිරිපත් කරනවට මම විරුද්ධයි කියන කාරණය. එතෙන්දි මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් මොහොතේ ආව කෙනෙක්. මම බොහොම පැහැදිලිව කියන්න ඕන, ඇත්තට මෛත්‍රීපාල සිරිසේන මහතා ආවේ එක්සත් ජාතික පක්ෂයේ සහය ඇතිවර ජනාධිපති අපේක්ෂිකා වෙන්න නෙවෙයි. මට මතකයි ඔය සාකච්ඡාවලදී චන්ද්‍රික කුමාරතුංග හිටපු ජනාධිපතිවරයා මගෙක්කම කියලා තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව මේ ගොඩට එකතු වුනහම ඔහුට අගමැතිකම ලබා දෙනවයි කියන ප්‍රතිඥාව එක්සත් ජාතික පක්ෂෙන් ඕන කියලා. එතෙන් ආපු මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂා කරේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා. ඕක තමයි ගැටුම. ඉතින් එතෙන්දි මම ඉවත් වුණු බව ඇත්ත. මගේ තිබුණා සාධාරණ තරහක්, කේන්තියක්. මොකද හේතුව අපි මේ තරම් මහන්සියලා මෙතන ගෙනාපු පක්ෂයට මේ අවස්ථාවත් ගිලිහුණොත් පක්ෂයේ විශාල නායයාමකට ලක් වෙනවායි කියලා මට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒත් එක්කම දීර්ඝ කාලයක් 1994 පස්සේ අපි කෙටි කාලීනව 2001-2004 ආණ්ඩුවක් හැදුවට පාක්ෂිකයන් වෙනුවෙන් රට වෙනුවෙන් යමක් කරන්න අපිට බැරි වුණා. ඒ නිසා මටත් ලොකු උවමනාවක් තිබුණා පක්ෂයේ මහලේකම්වරයා හැටියට පාක්ෂිකයන් සහ රටට යම්කිසි අපේ දර්ශනය අනුව වැඩ කරන්න. හැබැයි ඒ අවස්ථාව ගිලිහිනවයි කියලා මට පෙනුනාම මම කිව්වා ඒකට විරුද්ධයි, මම ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ඇතිවෙච්ච මත ගැටුමෙන් තමයි මම එළියට ගියේ. හැබැයි මම ඒ එළියට ගිහිල්ලා ඇත්තටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දැක්වුවා. ඒ දැක්වුවේ ඇත්තටම මට ප්‍රතිවාදී අපේක්ෂකයා වෙනුවෙන් ඒ දේ කරන්න සිද්ධ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මම කියපු දේ එදා අද යථාර්ථයක් බවට පත් වෙලා. ඒක තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වුණොත් එක්සත් ජාතික පක්ෂයට සාධාරණයක් වෙන්නේ නැහැ කියන එක මම කිව්වා. 2014 දෙසැම්බර් මාසේ 9 වෙනිදා පිටු 6ක ලියුමකින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බාර දුන්නේ. අදත් ඒ ලියුම වළංගුයි. ඒකේ අකුරක් ගානේ අද වළංගු භාවයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මාව පක්ෂෙන් පසුව නෙරපුවා. ඒ නෙරපුවාම මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පක්ෂයේ සමාජිකත්වයෙන් නෙරපීම වැරදි කියලා නියෝගයක් පවා ලබාගෙන තිබෙන්නේ. මම කොහිවත් දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නෙවෙයි. මම දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වුණේ නැහැ පහුගිය වසර 4ම. ඉදිරි දේශපාලනයේ වෙනස්ම තත්ත්වයක් තියෙයි. මට පේනවා දැන් ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මකයි කියලා. කාටවත් ජයග්‍රහණය පිළිබඳ පැහැදිලි නිගමනයක නැහැ. මොකද අපේක්ෂක කවුද කියලා තාම තීරණය කරගන්න බෑ.
දැන් ඔබ කලින් සඳහන් කරපු කාරණාව නැවතත් එළියට එනවා. දැන් කවුද පොදු අපේක්ෂක කියන කතාව එක්සත් ජාතික පක්ෂය තුළින් යලිත් අපිට ඇහෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය තුළින් ඔබ කලින් දරපු මතයත් එනවා. එක්සත් ජාතික පාක්ෂිකයෙක්ම වෙන්න ඕනේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කරු ජයසූරි මහතා, එතකොට සජිත් ප්‍රේමදාස මහතා, රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ආයෙත් එනවා. ඔබට මොකද හිතෙන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මහතාට වසර 25ක් දේශපාලනයේ ඉඳලත් නායකත්වය සම්බන්ධව යම් ගැටලු මැද්දේ ගමන් කරන්න සිදුණු පක්ෂ නායකයෙක්, ඔබේ දැක්ම මොකද මේ වෙනකොට?
ඇත්තටම එක්සත් ජාතික පක්ෂයක පැත්තෙන් ගත්තොත් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව විවිධ කතාබහ තිබෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ නියෝජනය කරන කණ්ඩායම කියන එතුමා තමයි ජනාධිපති අපේක්ෂකයා. හැබැයි ප්‍රශ්නයක් තිබෙනවා එතුමාටත් ජයග්‍රහණය කරන්න පුළුවන් ශක්තිමත් පරිසරයේ රටපුල තියනවාද කියන ප්‍රශ්නේ තියෙන්නේ. මොකද
දැන් හිටපු මහලේකම්වරයා විදිහට ඔබට මොකද හිතෙන්නේ ඇයි රනිල් වික්‍රමසිංහ මහතාට මේ මතය ගොඩනැගෙන්නේ නැත්තේ රට තුල?
ඒකට දීර්ඝ කාලයක් මිනිස්සු පක්ෂයේ දිහා බලන් හිටියා. මේක තියෙන්නේ මේ අලවිකරණය පිළිබඳ ප්‍රශ්නේ මාකට් ඉන්නේ. ඒතර ඕනම දෙයක පරණ වෙන්න මාකට් කිරීමේ නැත්නම් අලවි කිරීමේ ප්‍රශ්නේ මතුවලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ගැන මිනිස්සුගේ පැත්තෙන් හිතෙන්නේ ඔහුට ජයග්‍රහණය කරන්න බෑ කියලා. ඒතර බෑ කියලා ඇතිවෙච්ච මතය ඇත්තටම ශක්තිමත් රටේ එක්සත් ජාතික පක්ෂය තුල වුණත් වෙන අපේක්ෂකෙක් ආ යුතුයි කියලා කියනවා. මම කියන්නේ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයෙක් කිව්ව ඔබ සඳහන් කරා වගේ කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස ඔය කවුරු හරි අපේක්ෂක හැටියට පොදුවේ පොදු අපේක්ෂක හැටියට නම් කරලා සිවිල් සංවිධාන සහ රටේ දේශපාලනේ නොවන වෙනත් පුරවැසියන් එක්ක සම්බන්ධ වෙලා ඒකාබද්ධ වැඩපිළිවෙලකට යන්න පුළුවන් නම් අපිට ජයග්‍රහණය කරන්න අමාරුවක් නැහැ. ඒ අවාසනාවට වගේ තෙන්න යන්න තාමත් සූදානමක් මට පේන්නේ නැහැ.
ඔය දැන් ඔය කරු ජයසූරිය මහතා පිළිබඳව සඳහන් කරද්දී ප්‍රමුඛතම කාරණා විදිහට සඳහන් කරන්නේ සිංහල බෞද්ධ පසුබිමක් සහිත ඒ ඡන්ද පදනමට යම්කිසි බලපෑමක් කළ හැකි ජනාධිපති අපේක්ෂකයක් බවට පත්වේවි කියලා. දැන් ඔය දැන් සිංහල බෞද්ධ කියන සංකල්පයේ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ඡන්ද පදනමට බලපාන කාරණාවක්. දැන් කලින් එක්සත් ජාතික පක්ෂයේ අපි දුටු වෙන එවැනි වූ කාරණා සැලකිල්ලට ගන්නවා. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වයත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා ඒවි කියන උපකල්පනයත් එක්ක දැන් අපිට පේනවා එක්සත් ජාතික පක්ෂයේ තුනත් යම් ප්‍රවණතාවක් ඇති වෙගෙන යනවා මේ සිංහල බෞද්ධ ඡන්ද පදනම පිළිබඳව. මොකද හිතෙන් හිටපු මහලිකම්වරයා විදිහට.
ඒකට හේතුවක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරුවේ මහමාන්‍ය ඩී.එස්. සේනනායක මැතිතුමා. ඒ 1946. හැබැයි 46 ඉඳලා මගේ මතකය නිවැරදි නම් 1994 විතර වකවානුව වෙනකන් එක්සත් ජාතික පක්ෂය සිංහල, දෙමළ, මුස්ලිම් කියන සෑම දේශපාලන පක්ෂයකටම පොදු වුණු දේශපාලන පක්ෂයක් හැටියට තිබුණේ. ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට තිබුණු හොඳම ශක්තිය ඒකයි. එක්සත් ජාතික පක්ෂයට හොඳ පදනමක් උතුරු නැගෙනහිර පළාත්වල පවා තිබුණා. නමුත් අවාසනාවට වගේ අර මැතිවරණ ක්‍රමයේ වෙනස් වීමත් සමග මම විශ්වාස කරන්නේ ඒක වේ සමානුපාතික මැතිවරණ ක්‍රමයක් ජනාධිපති මැතිවරණ ක්‍රමයක් පැමිණීමත් එක්කම එක එක්කනා තම තමන්ගේ බලය ශක්තිමත් කරගන්න ඒ පළාත්වල නියෝජනය වැඩි කරගන්න ඇති කරගත්තා වූ ක්‍රමවේදයක් එක්ක තමයි මේ ජාති, ආගම්, කුල කියන මේ තුන ආවේ. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි රටට පොදුවේ. ඉතින් එක්සත් ජාතික පක්ෂයත් අවාසනාවට තල්ලු වෙමින් තිබෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයෙන් ඇත්තටම ඉස්සර දෙමළ, මුස්ලිම් කියන පදනම ශක්තිමත්ව තිබුණානේ. අද ඒක වෙන වෙනම ජාතිවාදී පක්ෂවලට යමින් තිබෙනවා. නැත්තම් ඒ ලේබල් එක අලවගත්ත පක්ෂ කරා යනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මං කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ තිබුණ ගෞරවනීය තත්වය එතනින් අඩු වෙමින් තිබෙනවා. ඒක ඉතින් කාලෙත් එක්ක ඇතිවෙච්ච තත්වයක්.
ඔව් දැන් අපි බැලුවොත් එහෙම වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ ගමන් මඟ පිළිබඳව විවිධ මත අපිට අහන්නට දකින්නට ලැබෙනවා. දැන් නායකත්වයේ සම්බන්ධව තියෙන ප්‍රශ්නය එක කාරණාවක්. ඊට පස්සේ යහපාලන රජයේ පිහිටවීමත් සමග යහපාලන ආණ්ඩුවේ ලබා දෙනා වූ ප්‍රතිපත්ති පිළිබඳව ඉෂ්ට නොකිරීම පිළිබඳව ඇතිවෙන චෝදනා මත තියෙන දැක්ම තවත් එකක්. ඊට පස්සේ අපි දකිනවා මේ මහබැංකු බැඳුම් කර සිදුවීමත් එක්ක එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඇතුළු ප්‍රබල මැති ඇමතිවරුන්ට එල්ල වුණු චෝදනාව. මේ වගේ කාරණා පිළිබඳව ගණිතී ඔබට මොකද හිතෙන ඉදිරි මැතිවරණයකදී මේවා කොයිතරම් ප්‍රබල සාක්ෂි බවට පත්වේවිද?
එක්සත් ජාතික පක්ෂයට ලොකු අවාසියක් සිදු වුණා ඇත්තටම 2015 ජනවාරි 8 පස්සේ ඔය මහබැංකු බැඳුම් කර ගනුදෙනුව හරහා ඇතිවෙච්ච චෝදනාව. ඒක අපි පිළිගන්න ඕන. ඇත්තටම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මහජනතාව එක්සත් ජාතික පක්ෂය දිහා සැකෙන් බලන්න පටන් ගත්තා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ආණ්ඩුවට තිබුණා ඒ ගැන චෝදනාවට ලක්වෙච්ච අයට එරෙහිව ක්‍රියා කරන්න. ඉතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේක තමයි ප්‍රයෝජනට ගත්තේ. ඔහු අවසානයේදී ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරලා මේ ගැන පරීක්ෂණ කරවලා යම් යම් චෝදනාවන් පිළිබඳව කරුණු හෙළිදරව් කරන්න පටන් ගත්තා. දැන් ඇත්තටම නරක තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂයට මේ නිසා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි ජනවාරි මාසේ 8 යහපාලන ආණ්ඩුවක් ගොඩනැගුවේ මිනිස්සු තිබුණු ආණ්ඩුව ආකාරයට ක්‍රියා කරන්න නෙවෙයි මේවා වෙනස් කරන්න. විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව කාලයේ වැරදි තිබුණා නම්, නීති ආධිපත්‍යයේ බිඳවැටීම් තිබුණා නම්, හොරකම දෝෂණය තිබුණා නම්, වංචාව තිබුණා නම් ඒවා පිටු දැකලා හරි මාර්ගයක ආණ්ඩුව ගෙනියන්න තමයි මිනිස්සු බලය දුන්නේ. හැබැයි පසු කාලීනව මේක අමතක කරලා ආණ්ඩුව ක්‍රියා කරන්න පටන් ගත්තාය කියන කාරණේ අපිටත් පේනවා. ඉතින් මම කියන්නේ මේක නායකයන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්නයක්. අද එක්සත් ජාතික පක්ෂයේ නිවැරදි මාර්ගයට ගන්න නම් ඇත්තටම දැන්වත් මේ සියල් දිහා අහපව් හැරලා බලලා නිවැරදි මාර්ගයක යන්න ඕනේ. ඒක තල්ලු කරන්න නායකෝ ලෑස්තිද කියන ප්‍රශ්නේ තමයි තිබෙන්නේ.
දැන් ඔය චෝදනාවත් එක්ක මේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ආවොතින් ඒක සාර්ථකත්වයට පත් වෙයිද?
බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මම කිව්වේ ඒකයි අපේක්ෂකයා කවුද කියලා තාමත් තීරණය කරගන්න අමාරු තත්වයක එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි සන්ධානයේ නැත්තම් පොදු ජන පෙරමුණත් ඉන්නවා, ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවා. මේක හැම දේශපාලන පක්ෂයකටම මේ පිළිබඳ ලොකු අවුලක් මේ දවස්වල තිබෙනවා. මොකද ජනාධිපතිවරණය නිශ්චිත වශයෙන්ම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 8 සහ 20 ජනවාරි මාසේ 8 පෙර පවත්වන්නටම ඕනේ. ඇත්තටම ජනාධිපතිවරණය තියෙන්නේ තව මාස කීපයයි. මේක සූදානම් වෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාට ජයග්‍රහණය කිරීම පිළිබඳව යම් යම් ගැටලුකාරී තත්ත්වයක්, විශ්වාසය පිළිබඳ තත්ත්වයක් සහ මිනිසුන්ගේ බලාපොරොත්තු බිඳවැටීමක් තිබෙනවා. එහෙමනම් මොකක්ද කරන්න තිබෙන්නේ? එහෙනම් ඊට විකල්ප කීපයක් තිබෙනවා. හැබැයි ඒ විකල්ප තනි තනියම ජයග්‍රහණය කරන්න බෑ. එහෙනම් රනිල් වික්‍රමසිංහ මහතා, ඒ වගේම කරු ජයසූරිය මහතා, ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා සහ මුළු පක්ෂයමත් ඉන් බාහිරව තියෙන සිවිල් සංවිධානවලත් සහයෝගය සහ විශ්වාසය දිනා ගන්න ඕන. එතන තාමත් ළඟා වෙන තත්ත්වයක් මට පේන්නේ නැහැ. ඒක අවාසනාවකටයි. අනිත් පැත්තෙන් අපි හිතමු සන්ධානයේ නැත්නම් පොදු පෙරමුණ කියලා. පොදු පෙරමුණ පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මේ දවස්වල කරළියක් සාකච්ඡා වෙනවා. හැබැයි ප්‍රශ්න තිබෙන්නේ එතුමාටත් ඒ සටනට එළඹෙන්න නම් මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පොදුජන එක්සත් පෙරමුණ නැත්නම් සන්ධානය, ඒ වගේ මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් ඒ පිළනේ ඉන්නේ. එතකොට එතුමාගේ සහ එතුමාගේ කණ්ඩායම්වල ඒ ඒකාබද්ධ සහයෝගෙත් එනවනම් තමයි එතන ජයග්‍රහණය පිළිබඳව යම් කිසි විදිහක මාර්ගයකට අවතීර්ණ වෙන්නේ. ඉතින් මට පේන්නේ නැහැ මේ අවුල විසඳාගෙන තිබෙනවා කියලා කිසිම දේශපාලන පක්ෂයක්.
ඔව්, දැන් අපි බැලුවොත් එහෙම මේ පසුගිය මේ බිමට මේ ඡන්ද දැන් පළාත් පාලන ඡන්දය ගත්තොත් එහෙම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශාල බලයක් ගොඩනගා ගන්නට සමත් වුණු ඡන්දයක්. ඊට පස්සේ ඒ ප්‍රවණතාවය ඇතරම ටිකක් කැඩිලා ගියා, විය කියලා ගියා. පසුගිය කාලවකවානුවේදී මේ අගමැති පොරයත් එක්ක ආපු තත්වයත් එක්ක දැන් මහින්ද මෛත්‍රී පාර්ෂවයේ එක පැත්තකට උනේ. නමුත් තාම බිම්මැට්ටේ මේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයේට විශේෂයෙන් පොදු ජන පෙරමුණට තියෙනවා කියන මතයත් එක්ක කතාබහ වෙන දේ තමයි මේ පළාත් සභා මැතිවරණ කල් දමන්නට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ආණ්ඩුව විදිහට ක්‍රියා කරමින් ඉන්නවා කියන කාරණාව. ඔබ කොහොමද මේ තත්වය දකින්නේ?
ඒ චෝදනාවෙන් ඇත්තටම ආණ්ඩුවට ගැලවෙන්න බෑ. මොකද පළාත් සභා දෙකක හැර අනිත් සියලු පළාත් සභාවල නිල කාලේ අවසන් වෙලා අවුරුද්දකටත් වඩා වැඩි. ඒක වැරදි. මං කියන්නේ නිල කාලේ අවසන් වුණාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මැතිවරණ පවත්වන්න ඕන. ඒකට බාධාවක් තිබෙනවා. ඒක තමයි පාර්ලිමේන්තුවේ සම්මත කරා මේ කොට්ටාස ක්‍රමයට මැතිවරණේ තියෙන පනතක්. ඒ පනත සම්මත කරාට එතනින් එහාට පනත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙලකට ගිහිල්ලා නැහැ. ඒ කිව්වේ කොට්ටාස නිර්ණය කිරීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. ඒ වගේ මැතිවරණ ක්‍රමයේ යම් යම් අඩුපාඩුකම් පෙන්ලා දීලා තිබෙනවා. ඒතර මේවා කඩිනමින් සාකච්ඡා කරලා මේ නීතිය සම්පාදනය කරා නම් මේවා වෙනස්කම් කරලා ආරම්භ කරන්න තිබුණා. ඒවා බාධා කිරීම ප්‍රමාද කිරීම මම විශ්වාස කරනවා ජනතාවගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් තිබෙනවා. දෙක, පැරණි ක්‍රමයට තියන්න ඕනේ කියලා යෝජනාවකුත් ඇවිල්ලා තියුණා නැවත. එහෙමනම් අර සම්මත කරපු පනත ඉල්ලාස් කරගන්න ඕනේ. ඉතින් මේ දෙකම කරන්න පුළුවන් ආණ්ඩුවට. සමහර විට මේ ප්‍රමාදය කරන්නේ මේ තුලින් යම්කිසි ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේදී නැත්නම් මැතිවරණයේදී අවාසියක් සිදු වුණොත් ඒක ජනාධිපතිවරණයට බලපායි කියන කාරණය නිසා වෙන්න ඇති. මිනිස්සු එහෙම හිතනවා. ඉතින් එහෙම හිත හිතා මිනිසුන්ගේ මැතිවරණ කල් දාන එක නම් සාධාරණ කාරණයක් නෙවෙයි. මේක වහා පැවැත්විය යුතුයි. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට යයිද කියලා කියන්න මට අමාරුයි. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලොකු උත්සාහයක යෙදෙනවා කියලා පේනවා. හැබැයි ඔහුට තනියම මැතිවරණයක් කරන්න මොකද ආණ්ඩුව සහයෝගය දෙන්න ඕන. අනිත් එක, දැන් පළාත් පාලන මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් පොදු පෙරමුණට ලැබුණා. ඒ කිව්වේ
පොදු ජන පෙරමුණට
ලැබුණා. ඒ පොදු ජන පෙරමුණට ලැබුණේ ඒ වෙනකොට ඇත්තටම ආණ්ඩුවට එරෙහිව යම් කිසි විදිහක ජනමතයක් ගොඩනැගුණා. ගොඩනැගුණේ වෙනකක් නිසා නෙවෙයි, ආණ්ඩුව 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ඒ ජනතාවට දුන්නු යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ නැතිකම සහ මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය දැඩි ලෙසම සමාජයේ කතාබහ වෙලා තිබුණේ. එතකොට මධ්‍යස්ථ ඡන්දදායකයන් බොහෝ දෙනෙක් ඒ තීරණයට එළඹුණා ආණ්ඩුවට එරෙහිව යම්කිසි පණිවිඩයක් යවන්න ඕන කියලා. එකක් අපි මතක තියාගන්න ඕන, ලංකාවේ දැන් ඡන්ද බෙදිලා තියෙන ක්‍රමේ දිහා බලපුවම වැඩි ගොඩක් ගොඩ ගැහිලා තිබෙන්නේ ඒ වෙලාවට තීන්දුව කරන ඡන්ද. ඒ කියන්නේ මං කියන්නේ පා වෙන ඡන්ද. එතකොට එතන ගොඩ ගැහිලා. ඉතින් ඒක නිසා හරිම භයානක තත්ත්වයක් තිබෙන්නේ. පක්ෂවලට කොච්චර ඡන්ද ප්‍රතිශත තිබුණත් ජයග්‍රහණය සඳහා ඕන කොටස ගන්න පුළුවන්නේ ඒ ආකාරයට.
ඔව්, දැන් අපි බැලුවොත් එම්ම මේ බිම්මට්ටමේ ජනතා ප්‍රසාදය දිනා ගැනීමේ රහස මොකක්ද? දැන් ඔය කියන ආකාරයට එක්සත් ජාතික පක්ෂයට යම් කිසි වූ බියක් තියෙනවා නම් බිම්මට්ටමේ ඡන්ද ගිලිහිලා ගියොත් එහෙම ඒක ඉදිරි ජනාධිපතිවරණයට බලපෑමක් වේවි කියලා. එහෙනම් මොකක්ද එක්සත් ජාතික පක්ෂයේ මූණපාන ප්‍රධානතම ගැටලුව බිම්මට්ටමේ ජයග්‍රහණය නොකරන්න?
මම දකින්නේ මේකෙදි එක්සත් ජාතික පක්ෂයේ අවස්ථා කීපයක අතහැරගත්ත තමන්ගේ අවස්ථාව. ඒ කිව්වේ 2015 ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයෙන් පස්සේ ඕනෑම නායකයෙක් ඕනෑම දේශපාලන පක්ෂයක් කල්පනා කරන්න ඕන දේ තමයි තමන්ගේ බලය තහවුරු කරගන්න එක. මොකද ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායයක මැතිවරණකින් දිනුවම මේ මැතිවරණ ඇත්තක තව ඊළඟ මැතිවරණ දිනන්න පුළුවන්. ඒක කෙටි කාලීනයි. දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න බෑ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනේ නොකරායි කියලා චෝදනාව මට මං කියන්නේ. මොකද හේතුව ජනාධිපතිවරණේ දිනලා මාස දෙකක් තුනක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයකට ගියා නම් ඒ අයට අවශ්‍ය බහුතර බලය පාර්ලිමේන්තු ඇතුළේ 120ක් විතර ආසන ගන්න තිබුණා. නමුත් ඒක අතහැරගෙන තව මාස 7-8ක් ඉස්සරහට යන්න ගිහිල්ලා උනේ මහබැංකු සිද්ධියත් එක්කම ඇතිවෙච්ච කලකිරීම හරහා එක්සත් ජාතික පක්ෂයට බහුතරේ හම්බුන්නේ. දෙවෙනි අවස්ථාව එක්සත් ජාතික පක්ෂය අතහැරියේ මේ ඔක්තෝබර් 26 වෙනිදා ඇතිවෙච්ච පෙරළියත් එක්ක ලැබිච්ච වාසිය. මම කීයටවත් අනුමත කරන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ ගත්ත ක්‍රියාමාර්ගයේ. මොකද හේතුව ඇත්තටම ආණ්ඩුව වෙනස් කළ යුතු නම් ඒකට සම්ප්‍රදායික ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි පාර්ලිමේන්තු ඇතුලේ බහුතරය හදලා ඒ බහුතරය පෙන්නලා ඒ කිව්වේ එක්කෝ විවාදයකදී ආණ්ඩුවට විශ්වාසභංග යෝජනාවක් පරාජයටපත් කරලා, එහෙම නැත්නම් අයවැයක් පරාජයටපත් කරලා, මූල්‍ය පනතක් පරාජයටපත් කරලා එහෙම කරලා ගන්න තිබුණා. එහෙම නොකර අර පැය 24ක් ඇතුළත මේ අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීම හරහා ගත ක්‍රියාමාර්ගය සමස්ත ජනතාව එකඟුනේ නැහැ කියලා මට පෙනුණා ඔක්තෝබර් 26 වෙනිදා සිද්ධියත් එක්ක. හැබැයි එතනින් යම්කිසි විදිහක ජනමතයක් ගොඩනැගුණා එක්සත් ජාතික පක්ෂයට සහ ඒ වටා හිටපු සිවිල් සංවිධානවල සහය නිසා එක්සත් ජාතික පක්ෂයට වාසිසායක තත්ත්වයක් තිබුණේ. මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා හැටියට දිවුරුන් දීලා නැවත වතාව කැබිනට් මණ්ඩලේ පත් කරාට පස්සේ සතියක් දෙකක් ඇතුළත මැතිවරණයකට ගියා නම් ආයිත් බලය තහවුරු කරගන්න තිබුණා. ලංකාවේ යන ස්වභාවය ඒක. මම ඒකයි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය දේශපාලනය කරන්නේ නැහැ කියලා. ඒක නිසා ජනාධිපතිවරණය මහා බරපතල අභියෝගයක් තියෙන්නේ.
ඔව් දැන් මේ දැන් අපි බැලුවොත් එහෙම මේ දැන් සජිත් ප්‍රේමදාස මහතා වගේ පුද්ගලයන් දැන් ඔහුට තියෙන දේශපාලනික පසුබිමත් එක්ක සහ ඔහු බිම්මට්ටමේ ජනතාව දිනාගත්ත නායකයෙක් කියලා ජනතාවගේ තියෙන විශ්වාසය සහ පොදු මතයත් එක්ක කල්පනා කරලා බැලුවහම අපි දකින්නේ පක්ෂ නායකත්වයේ මේ සඳහා යම් කිසිවෝ ඉඩක් ලබා දෙන තත්වයක්. අපි දන්නවා අභ්‍යන්තරික දේශපාලන එතන තියෙන ගැටලු. දැන් එහෙම බැලුවහම සජිත් ප්‍රේමදාස මහතාගේ පැත්තෙනුත් අපි දකින්නේ නැහැ අර කඩාගෙන බිඳගෙන නායකත්වයේ තමන්ට ලබා ගැනීම අභිලාෂයකින් ක්‍රියා කරන ඔහු අර හම්බන්ත පැත්තටම වෙලා ඉන්නවා. ජාතික නායකත්වයක් ඔහුගෙන් දකින්නේ නැහැ කියන කාරණාව තමයි බොහෝ දෙනෙකුගේ මතේ වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම මේ ඒ සාර්ථකත්වයට පත්වේවිද? මොකද අපි දකිනවා සජිත් ප්‍රේමදාස මහතාට බොහොම කැමැති පිරිසකුත් ඉන්නවා ලංකාවේ.
ඇත්තටම සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයෙක් හැටියට ඔහු කෙරෙහි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ලොකු විශ්වාසයක් සහ හැඟීමක් තිබෙනවා. මං හඳුන්වන්නේ ස්ටාර් කෙනෙක්. ඒ කිව්වේ ජනප්‍රිය දේශපාලන තරුවක්. හැබැයි ප්‍රශ්න වෙලා තිබෙන්නේ ලංකාවේ ජනප්‍රිය දේශපාලන ක්‍රියාකාරකම් සහ නායකත්වයේ කියන එක අංශ දෙකක්. හැබැයි මේ දෙක එකට එකතු කරගන්න පුළුවන්කමක් ලැබුණොත් සජිත් ප්‍රේමදාස මහතා සාර්ථක දේශපාලනඥයෙක් බවට පත් වෙයි.
ඔහු ඒ තරු රශ්මිය පාවිච්චි කරනවාද?
අවාසනාවට වගේ මං කියන්නේ හැදුවේ ඒකයි. අවාසනාවට වගේ ඔහු සමහර අවස්ථාවල එක එක තැන්වල කොටු වෙලා. දැන් ඔබ සඳහන් කරා අර හම්බන්තොට දේශපාලනයට කොටු වෙලා තිබුණා කියලා. ඒක ඇත්ත. මමත් සමහර වෙලාවට එතුමාට අවවාද කරලා තියෙනවා, උපදෙස් දීලා තිබෙනවා. ලංකාවේ දේශපාලනේ දැන් ජාතික මට්ටමේ කතාබහ වලට එන්න ඕනේ. ජාතික මට්ටමේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් ඒ වෙනස්කම් ඔහුට ඇති කරගන්න ඕනේ. හැබැයි මම දකිනවා ඔහුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න අපේක්ෂකත්වය ගන්නවා නම් ඔහු අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු කාර්යයක් තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයත් එකට එකතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේක බෙදෙනවා. ඉතින් මම දකින්නේ එතනයි අඩුපාඩුව. මොකද රජිත් ප්‍රේමදාස මහතාටත් නායකත්වය ලබා ගැනීම සඳහා සටන් කරලා ලබා ගත යුතුයි කියන තැනක නැහැ. ඒක ලොකු අඩුවක්. ඔහු හිතනවා ඌට බන්දේසියක තියලා ලැබෙයි කියලා. ඉතින් එහෙම ලැබෙන්නෙත් නැහැ.
දැන් රනිල් වික්‍රමසිංහ මහතා දෙයිද එහෙම බන්දේසියක
තියලා? මට විශ්වාස කරන්න අමාරුයි. මොකද හේතුව කිසිම නායකයෙක් එහෙම අරගෙන නැහැ. මම දැකලා තිනවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට නායකත්වය ලැබුණාට. ඔහුට ලැබුණේ ජනාධිපති අපේක්ෂකකින් සහ නායකත්වයේ සටන් කරලා. මට මතකයි 1988 ජනාධිපතිවරණ වෙලාවේදී ඔහු එතනට ආවේ ලලිත් ගාමිණී කියන චරිත දෙකත් එක්ක. ලලිත් ඇතුළත් මුදලේ ගාමිණී දිසානායක කියන ඒ කාලේ ලංකාවේ අර ජනප්‍රියම දේශපාලන චරිත දෙකක්. එතකොට ප්‍රේමදාස කියන්නේ තව පැත්තකින් ඔය වගේ බිම් මට්ටමේ වැඩවලට සම්බන්ධ වෙච්ච චරිතයක්. එතකොට මේ තුන්දෙනා අතර කවුරු එයිද කියලා මහජනතාව හිත හිතා බෙදලා ඉන්නකොට ප්‍රේමදාස මහතා උතෙන්ට ආවේ නෑ, මම නැතුව මේක දිනවන්න බැහැ කියන ශක්තිය ඔහු ඇති කරගත්ත විතරක් නෙමෙයි, පක්ෂයේ ඇතුළෙත් ඔහුගේ දැවැන්ත ශක්තිය ගොඩනගාගත්තා. අන්තිමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට සිද්ධ වුණා ප්‍රේමදාස මහතා හැර කාටවත් මේක ජයග්‍රහණය කරන්න බැහැ කියන පදනමට එන්න. මොකද ඒ කාලේ ප්‍රේමදාස මහතාට ඒක ලබා දෙනකොට අනික් පැත්තෙන් ලලිත් ගාමිණී කියන දෙපළත් එකට එකතු කරගත්තා. එහෙම නොවුණා නම් 89 ජනාධිපතිවරණ දිනන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඒ එවැනිම පරිවර්තනයක් මෙතන එන්න ඕනේ. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා හෝ නායකයා වෙනවා නම් ඔහුටත් ඕනේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයත් එකට එකතු කරගෙන අන්තික ආශිර්වාදාත්මක පැවරීමක් තියෙන්න ඕනේ. එසේ නොකළොත් පක්ෂය ඇතුළ බෙදීමක් ඇති වෙනවා.
ඔව්, අපි දැන් මේ සාකච්ඡා කරමින් සිටින්නේ මේ වෙනකොට මෙල්බන් වලට පැමිණලා සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සමගින් ශ්‍රී ලංකාවේ මේ වෙනකොට පවතින දේශපාලනික වාතාවරණයේ විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයෙකුගේ ඇසින් තමයි අපි මේක කතා බහ කරන්නේ. මෙතනින්දදී අපි කිසිලෙසකින් අපේක්ෂා කරන්නේ නැහැ යම් කිසි වූ පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම. නමුත් ඒ පක්ෂය නියෝජනය කරන සමාජිකයෙකු පැමිණුණාම ඒ පක්ෂයේ ඉදිරි ගමන් මඟ සහ පක්ෂයේ දේශපාලන දැක්ම පිළිබඳවයි අපි මේ විග්‍රහය කරමින් යන්නේ. දැන් තිස්ස අත්තනායක මහතා, දැන් ඔබ පිළිබඳව සඳහන් කරද්දී අපේ ජනතාව වඩාත් කුතුහලය දක්වන තවත් කාරණාවක් දැන් ඔබට එල්ලුණේ චෝදනාව 2015 වසරේ මේ පොදු අපේක්ෂකයාගේ කාරණාවත් එක්ක. ඒට අකමැත්ත පළ කරමින් ඔබ එළියට යනවා. ඊට පස්සේ ඔබ කූටලේකන සැකසීම කියන චෝදනාවට අහුවෙලා ඔබට සිරගත වෙන්නට පවා සිදු වෙනවා. ඔබ බන්ධනාගාරගත වෙනවා. දැන් මේ නඩුවට මොකද වෙලා තියෙන්නේ?
මුලින්ම කියන්න ඕනේ, මම ඔය අවස්ථාව ආවහම ඇත්තටම ප්‍රතිපත්තිමය වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධ වුණා මිසක එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ගත ක්‍රියාමාර්ගයක් නෙවෙයි. මැතිවරණ වේදිකාව තුල ඇත්ත මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මගේ ව්‍යාපාරයේ දේශපාලන වැඩපිළිවෙල කරේ. මේ අතරතුර මට ඇත්තටම ලැබිච්ච ලියවිල්ලක් මම ප්‍රසිද්ධ ප්‍රකාශ කරා. ඇතර මම ඒක කිව්වේ ඒකේ තිබුණ සමහර කාරණා මට හිතුණා. අදත් ඒවා වළංගුව තිබෙනවා. ඒකේ තියෙන සමහර කාරණා, ඔය උතුරේ හමුදා කඳවුර ඉවත් කිරීම, ඒ වගේම හමුදා බටේන් ප්‍රමාණය අඩු කිරීම, ඒ වගේම බලතල බෙදීම් පිළිබඳව ගත්ත නිගමනයන් සහ තීරණ, දැන් ඔය වගේ කාරණා පිළිබඳව ලැබිච්ච දේවල්ක් මම මාධ්‍යයට ඉදිරිපත් කරා. දැන් මේ මාධ්‍යයට ඉදිරිපත් කිරීම හරහා ආණ්ඩුව කියන්න පටන් ගත්තා මේ ව්‍යාජ ලියවිල්ලක් නැත්තම් කූට ලියවිල්ලක් සකස් කරලා තිබෙනවා. ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ අස්සං ව්‍යාජ ලෙස යොදලා තිබෙනවායි කියලා චෝදනා කරමින් තමයි මාව අත්අඩංගුවට ගත්තේ. දැන් මේ ආණ්ඩුව ජනවාරි මාසේ 8 වෙනිදා ඡන්දෙන් තේරිපත් වෙලා පෙබරවාරි මාසේ 2 වෙනිදා මම අත්අඩංගුවට ගත්තා. මම කිව්වේ මේ වගේ එකඟතාවයක් පිළිබඳව ලියවිල්ලක් තිබෙනවා. මේ ලියවිල්ල මම මාධ්‍යයට ඉදිරිපත් කරනවා. හැබැයි මේක වැරදි නම් එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් ඇවිල්ලා මේක වැරදි කියලා මාධ්‍යයට කියන්න කියලායි මම කිව්වේ. හැබැයි අවසානයේ මොකද වුනේ? අවසානයේදී මට නඩු පැවරුවේ මහාධිකරණේ මේ කූට ලියවිල්ලක් ගැන නෙවෙයි, කාරණා තුනක් ගැන. එක චෝදනාවක් මට දැම්මේ ICCPR කියන පනත යටතේ. කිව්වේ ජාත්‍යන්තර මානව හිමිකම් පනතක් යටතේ දැම්මා මම ජාතිවාදයේ පතුරවන්න උත්සාහ කළා කියලා. ඒ කියන්නේ ජාතිවාදී ගැටුම් ඇති කරන්න උත්සාහ කරා කියන චෝදනාව. දෙක, මට දැම්මේ ජනාධිපති වර්ණ පනත යටතේ. ඒ කිව්වේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වළක්වන්න මම උපක්‍රමශීලීව ක්‍රියා කරයි කියලා. පනතේ තියෙන වගන්තියක් අරගෙන මට චෝදනා කරා. තුන්වෙනි එක මට නඩු දැම්මේ රටේ පදිංචින සාමාන්‍ය නීති යටතේ. ඒක තමයි මම ව්‍යාජ ප්‍රකාශයක් කරා දණ්ඩ නීති සංග්‍රහය යටතේ. මේ චෝදනා තුනම අවුරුදු 4ක් වෙනවා තාමත් මහාධිකරණේ විභාග කරේ නැහැ. හැබැයි මම දවස් 56ක් වැලිකඩ බන්ධනාගාරයේ තබලා තිබුණා. නඩුව විභාග කරේ නැහැ, චෝදනා පත්‍රයක් දුන්නා. දැන් ඒක වෙනම තත්වයකට ගිහිල්ලා. මේ චෝදනා ගැන ඇත්තටම දෙවරක් මාව අතනගුර ගත්තා. එක වතාවක් මහස්ථාන අධිකරණෙන් අපදුන්නාම නැවත මහාධිකරණයෙන් චෝදනා පත්‍රය දීලා නැවතත් මාව රිමාන්ඩ් කරා. ඒක සාමාන්‍යයෙන් සිද්ධව නොවන දෙයක්. යථාර්ථයේ කුමක් වුණත් දැන් අවසාන වශයෙන් නඩුව විභාග කරන්න නැතිකම නිසාම ජනාධිපති අගමැති පාර්ශවයෙන් උසාවියට එන්නේ නැහැ. ඊළඟට රජයේ රස පරීක්ෂකවරයා නිගමනයකට එළඹලා තිබුණා මේ ලියවිල්ල පිළිබඳව ඔහුටත් කිසිදු නිගමනයකට එළඹෙන්න බැහැ කියලා. එතකොට මේ ලියවිල්ල ඡායා පිටපතක්. එතකොට ඡායා පිටපතක් සම්බන්ධයෙන් ඉදිරියට නඩුව ගෙනියන්න පුළුවන්ද බැරිද කියලා ලොකු තර්කයක් තියෙනවා. ඉතින් මගේ නීතිඥයෝ උසාවියද කිව්වා එක්කෝ මේක විභාග කරන්න ඕනේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කියලා විශේෂ වරප්‍රසාද දෙන්න බෑ. උන් සාක්ෂිකරුවන් හැටි උසාවියට එන්න ඕනේ. එන්නේ නැත්තම් නඩුව ඉලාස් කරගන්න ඕනේ. දැන් මම හිතන්නේ එක තැනකට ඇවිල්ලා තිබෙනවා. ඒක තමයි පැමිණිලි පාර්ශ්වයේ හැටියට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ නීතිඥයෝ ඇවිල්ලා කිව්වා ඔවුන් කැමතියි කියලා මේ නඩුව සමතේකට පත් කරගන්න. ඉතින් ඒ කියන්නේ නඩුව සම්බන්ධ ඉදිරිපත් කරපු චෝදනා පත්‍රය අස් කරගන්න ඕනේ. ඒක අපි ඉදිරියේ බලමු.
ඔව්, දැන් ඒ කාලේ හැටියට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විදිහට ඔබ පක්ෂයෙන් එළියට ආවම බොහෝ බියක් ඇති වුණා. පක්ෂයේ මහලේකම්වරයා කියන්නේ මේ වගේ දවැන්ත චරිතයක් එළියට බහැල ගියා කියන්නේ ඔහුත් එක්ක විශාල පාක්ෂිකයන් කණ්ඩායමක් යාවි කියලා. දැන් ආපහු කතාවක් මට ඇහෙනවා. ඔබ තවත් පිරිසක් එකතු කරගෙන මේ අලුතෙන් ගොඩනගෙන මෛත්‍රී මහින්ද සන්ධානයට එකතු වෙන්න යනවා කියලා. මම දන්නේ ඔබ ඇත්ත කියයිද බොරු කියයිද කියලා. ඔබගේ මොකද්ද මේ සම්බන්ධ සූදානම් තියෙනවද?
මම දේශපාලන වශයෙන් ලංකාවේ යම්කිසි දේශපාලන තීන්දුවකට තීරණයකට යන්න පුළුවන් කෙනෙක්. එතකොට මම මෛත්‍රී මහින්ද සන්ධානයක් ගැන මම ඇත්තටම කතා කරන්නෙත් නැහැ. මොකද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති එක්ක මම එකඟ නැහැ. එතකොට ලංකාවට ඕනේ දැන් අලුතින් හිතන්න පුළුවන් දේශපාලන චරිතයක්. මම හැම වෙලාවෙම කියනවා ලංකාවේ දේශපාලනේ මම දැකපු ඉතිහාසය තුල ආපස්සට බැලුවොත් අපි යන්නේ වැරදි මාර්ගයක. මොකද අපේ රටේ මේ වගේ දියුණු රටවලට ඇවිල්ලා බලපම් පේනවා මොනතරම් දුර දැක්මකින් රට වැඩ කරනවාද කියලා. දේශපාලඥයෝ හැටියට ඔවුන් දෙන කාර්යභාරය මොකක්ද? ඒ වගේම රටේ ජනතාවට දෙන වගකීම මොකක්ද කියලා හොඳට තේරෙනවා. හැබැයි ප්‍රශ්න වෙලා තිබෙන්නේ ලංකාවේ එහෙම කිසිම දෙයක් දේශපාලඥයෝවත් ආණ්ඩුවත් කරන්නේ නැහැ. ඉතින් ලංකාවට ඕනේ අලුත්ම වැඩපිළිවෙළයි. කිව්වේ ඉදිරි දැක්මක් ඇතුව වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක්. ඉතින් එවැනි ව්‍යාපාරයකට කවුද ඉන්නේ? අන්න එතන තමයි ලොකුම ප්‍රශ්න තිබෙන්නේ. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අඩුපාඩු වැරදි චෝදනා පැත්තකින් තිබ්බත් ඔහුට හොඳ අවස්ථාවක් ලැබුණා 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ. ඒක තමයි යුද්ධය අවසන් වෙලා මිනිස්සු නිකන් අර හදවත ගලවලා බන්දේසියක ඉඳලා දුන්නා වගේ රජකම රජෙක් හැටියට ඔහු හැඳින්නුවා. ඔහුට දුන්නු ජනවරම එහෙම ඊට පස්සේ මැතිවරණවලදී විශිෂ්ටයි. ඒ කිව්වේ 2010 ජනාධිපතිතුමා ඔහු වැඩි ඡන්ද මිලියන 2ක් විතර අරගන්නවා. මහා විශාල ජනවරමක්. එතකොට මොකද්ද ඔහුට කරන්න තිබුණේ? හරි උපදේශකවරු හිටියානම් ඔහුට හරි චින්තනයක් තිබුණා නම් ඉදිරි දැක්මක් තිබුණා නම් ඔහුට කියන්න කරන්න තිබුණේ මේ ජනවරම පාවිච්චි කළ රටට ස්ථාවර දේශපාලන තත්ත්වයක් ගොඩනගන්න. යාළු මිත්‍රව පෝසත් කරන එකවත් යාළු මිත්‍රන්ට ඕන දේ කරන්න දෙන එකවත් නැත්නම් නීති විරෝධී වැඩවලට අනුබල දෙන එකවත් නෙවෙයි. ඔහුට තිබුණා රට වෙනුවෙන් හරි වැඩපිළිවෙලක් හදලා හරි ප්‍රතිපත්ති හදලා හරි නීති රීති ටික හදලා මේක තමයි ක්‍රියාත්මක කරන්න ඕන කියලා ස්ථාවර දේශපාලන තත්ත්වයක් ගොඩනගලා රට හදන්න හැදුවා නම් ඔහු අදත් ජනාධිපතිවරයා කියලා මම හිතනවා. නමුත් අවාසනාවට වගේ ඔහු වටා හිටපු සමහර පිරිස් සහ ඔහුගේම නොසලකිලිමත්කම නිසා ඔහු 2015 පරාජයට පත් වුණා. ඊට පස්සේ මෑත කාලේ මම දැක්ක තව අවස්ථාවක්, ඒක තමයි 2015 ජනාධිපතිවරණය. මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණේ මගේ වචන වලින් කියනවා නම් ඉන්ටර්නැෂනල් එජෙන්ඩා එකක්. ඒ කිව්වේ ජාත්‍යන්තර වශයෙන් යුරෝපය විශේෂයෙන්ම යුරෝපය මහා විශාල සහයෝගයක් දුන්නා ඒ ජයග්‍රහණයත් සහ ජයග්‍රහණයත් එක්ක මෛත්‍රීපාල සිරිසේන මහතාට දේශපාලන වශයෙන් ස්ථාවර වෙන්න. හැබැයි යහපාලන ආණ්ඩුව සහ යහපාලන වැඩපිළිවෙලත් ඇත්තටම මේ වෙනකොට මිනිස්සු විශාල පිළිකුලකින් බලන තත්ත්වයකට පත් වෙලා. ඒ කියන්නේ අරමුණ පැත්තකින් තියලා වෙන වෙන දේශපාලන න්‍යායපත්‍ර වලට ගිහිල්ලා අද රට යන්නේ අරාජික තත්ත්වයක. ඒ නිසා ලොකු වගකීමක් තියෙනවා. දැන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක අවස්ථාවක් ලැබුණා. ඒක තමයි අර සුනාමියෙන් පස්සේ. ඒ කිව්වේ රටට මහා විශාල හානියක් සිදු වුණාම සුනාමි විපතත් එක්ක ඇත්තටම ලෝකෙම හතර වටෙන් ආණ්ඩුවට උදව් කරන්න ඉදිරිපත් වුණා. ආණ්ඩුව කියන්නේ දේශපාලන වශයෙන් නෙමෙයි රට ගොඩනගන්න. ඒ ගොඩනගත්ත අවස්ථාවත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතහැරියා. එතකොට මේ වගේ අපේ නායකයෝ අවස්ථාවල් බොහෝමයක් අතහැරලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඉදිරි දේශපාලනේ මගේ තෝරා ගැනීම කුමක් විය යුතුද කියලා මිනිස්සු ප්‍රශ්න කරනවා. හැබැයි මම පැහැදිලිවම ඉන්නේ රටට මීට වඩා අලුත් යමක් කරන්න ඕනේ. රටට දීර්ඝකාලීන, කෙටිකාලීන, මධ්‍යකාලීන ජාතික වැඩපිළිවෙලක් හඳුන්වන නායකයෙක්, තීරණ කෙලින් ගන්න නායකයෙක්, දැක්මක් තියෙන්න ඕන රට ගැන, හැඟීමක් තියෙන්න ඕන. මෙහෙම තත්ත්වයක් ගොඩනගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් එක්ක මම හිට ගන්නවා. ඒක ජනාධිපතිවරණයේදී මගේ කාර්යභාරය බොහොම තීරණාත්මක වෙයි, සුළු වෙන්නේ වෙයි. මටත් පුළුවන් යම්කිසි ප්‍රතිශතයක් ලංකාව වෙනස් කරන්න.
දැන් ඔබට තාමත් තියෙනවද එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය?
මම අලුතෙන් සමාජික ටිකට් එකක් අරගෙන නැහැ. දැන් මම සමාජිකත්වය කියවම කොටස් දෙක තුනක් ඉන්නවනේ. එකක් තමයි අවුරුද්දෙන් අවුරුද්ද රුපියල් 20ක් ගෙවලා සමාජික වෙන එක. තව කොටසක් ඉන්නවා පාක්ෂිකයෝ හදවතින්ම ඔවුන් සමාජික ටිකට් එකක් ගන්න නැහැ. මම ඉන්නේ ওই දෙවෙනි කොටසේ. ඒ කිව්වේ මම 2015 පස්සේ සමාජික ටිකට් එකක් අරගෙන සමාජිකෙක් වුණේ නැහැ. හැබැයි මගේ සමාජිකත්වයෙන් නිරපොපම එකක් කියන්න ඕන. මම සජාතික පක්ෂයේ අවුරුදු 40ක් විතර ඉඳලා තියෙනවා. හැබැයි මාව සමාජිකත්වයෙන් නිරපුවේ මගේ නිදහසට කාරණයක්වත් අහන්න නැතුව. මම වැලිකඩ බන්ධනාගාරයේ ඇතුලේ ඉන්නකොට පක්ෂයේ කොටි අධිකාරී මණ්ඩලය තීන්දුව කරා මම පක්ෂයේ සමාජිකත්වයෙන් නිරපන්න ඕන කියලා. මම මූලික අයිතිවාසිකම් පෙත්සමක් අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ගිහලා මම කිව්වා මම මෙච්චර දීර්ඝකාලීන සමාජිකයෙක්, මගේ නිරපීම යුක්තිසහගත නැහැ. මොකද මගේ කරුණක්වත් විමසලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු 3 දෙනෙක් තීරණය කරා මම නිරපීම නීති විරෝධී කියලා. එතනින් එහාට මම ටිකට් ගන්න ගියේ නැහැ. ඒ නිසා මම හදවතින් එක්සත් ජාතික පාක්ෂික හැටියට ඉන්නවා. හැබැයි මේ ආණ්ඩුව කරන සියලු කටයුතු හරි කියලා ඉන්න කෙනෙකුත් නෙවෙයි.
දැන් ඔබට ආරාධනා කළොත් එහෙම පොදු අපේක්ෂකයා වෙන්න කියලා මේ එක්සත් ජාතික පක්ෂයෙන් ඔබ පිළිගන්නවද ආරාධනාව?
මට ඒක කරන්න බැරිකමක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මම එකම දවසේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔහුට පෙර ඇමතිකම් දරපු කෙනෙක් මම. එතකොට ඒ වගේම ඔහු හා සමග සමකාලීන දේශපාලනය කරේ. අපි දෙන්නම් පක්ෂයේ මහලකම්බරු වෙලාත් හිටියා. හැබැයි මම අදත් දකිනවා මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා දැක්මක් රට ගැන මට තියෙනවායි කියලා. එහෙම අවඥා සහගතව කියනව නෙමෙයි. ඕනෑම තනතුරක් වගකීමක් බාර ගන්න බැරිකමක් නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයේ අති දුෂ්කර වෙලාවේ දැවැන්තම දේශපාලන පක්ෂය හැලහැප්පිලි මැද රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර යා යුතුයි කියලා පාරේ පෙළපාලි යන කාලේ ඒක කරන්න මට පුළුවන් වුණා. දැවැන්තම වීදි සටන් ආරම්භ කෙරුවේ මගේ කාලයක. මම බොහොම ආඩම්බරයෙන් කියන ඔය කොළඹ නුවර පාගමන, ඒ වගේම දෙවනුවර කොළඹ පාගමන, ඒ වගේ දැවැන්ත වීදි සටන් ආරම්භ කරේ මගේ කාලයේ. ඒක මට දේශපාලන පළපුරුද්ද අධ්‍යක්ීම සහ රටේ ඉදිරි ගමන පිළිබඳව හැඟීමක්, දැනීමක් සහ ජනතාවගේ හිත තුළ මොකක්ද තියෙන කියලා හිතා ගන්න පුළුවන් කල්පනාවක් තිබෙනවා. ඒ නිසා මට ඕනම වගකීමක් ඉෂ්ට කරන්න පුළුවන්.
දැන් ඔබට හිතෙන්නේ නැද්ද අර මේ එක්තරා කාලවකවානුවක් තිබුණානේ මේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයි, දෙවන පෙළ නායකත්වයක් ඇති විය යුතුයි. එතකොට එතනදිත් කතා බහ වුණා සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව පක්ෂ නායකත්වය දෙන්න ඕනේ හිම කියලා. ඒ අතරතුරේදී ඔබ රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කරලා නායකත්වයේ තවදුරටත් තිබිය යුතුයි, පක්ෂය ඇතුලේ අභ්‍යන්තර අර්බුදේ නොතිබිය යුතුයි කියන මතේ හිටියා. ඔබට හිතෙන්නේ ඒ කාලේදී ඔබ වෙනස් වුණා නම් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකත්වයක් ඉහළට ඇවිල්ලා මේ ජනතාවගේ තියෙන එක්සත් ජාතික පක්ෂයත් එක්ක තියෙන බැඳීම සහ බිම්මට්ටමේ ජයග්‍රහණය මේ වෙනකොට වෙනස් වෙලා තියෙයි කියලා?
ඔව්, ඇත්තටම මම පක්ෂයේ මහලේකම්වරයා හැටියට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කරා. ඔව්, ආරක්ෂා කරා විතරක් නෙමෙයි, අනිත් පාර්ශ්වයන් එකට තියාගන්නත් ලොකු උත්සාහයක් කළා. පස්සේ කාලෙක ඔය සජිත් ප්‍රේමදාස මහතා වෙනම ව්‍යාපාරයක යනකොට, කරු ජයසූරිය මහතා තවත් පැත්තක ඉන්නකොට, රනිල් වික්‍රමසිංහ මහතා තව පැත්තක යනකොට, අවසාන වශයෙන් රනිල්, සජිත්, කරු මේ සියල්ල එක වේදිකාවට ගත්තේ මම. ඒක තමයි 2014 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා පස්සර අපේ සංවත්සර වේදිකාව. මේකට සජිත් ප්‍රේමදාස මහතා නැංගේ අවුරුදු 4කට පස්සේ, ඒ කියන්නේ අවුරුදු 4ක් සජිත් ප්‍රේමදාස මහතා වෙනම දේශපාලන ව්‍යාපාරයක් ගියා. මම දැඩි උත්සාහයක යෙදුණා ඔහුව එක තැනකට ගේන්න. ඉතින් මම පක්ෂයේ සමග කරපු මිනිහ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට අභියෝග එල්ලනකොට මම කල්පනා කරා ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්ව ඉවත් වීම හරහා එක්සත් ජාතික පක්ෂයේ තව කණ්ඩායමක් ඉවත් වෙනවා. හැබැයි එතන ඉන්න එක පමණක් නෙවෙයි, අනිත් පාර්ශ්වයන් එකට එකතු කරගෙන පක්ෂය සමගි කරන්නත් ලොකු ව්‍යායාමයක මම බෙදුණා. අවසානයේ මම ඒක කරා. ඇත්තටම ජනාධිපතිවරණය එනකොට මම හිටියේ වෙන තැනක. ඒ කිව්වේ ජනාධිපතිවරණයකට මම කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා නොවෙනවා නම් එහෙනම් එක්සත් ජාතික පක්ෂයේ කෙනෙකුට ඒ තැන දී යුතුයි කියන ස්ථාවරයයි මම ගොඩ නැගුවේ.
ඒක ඔබට ඔබට හිතුන්නේ නැද්ද අර එදා රනිල් වික්‍රමසිංහ මහතා වෙනස් කරන්න ඔබ ක්‍රියා කළේ නැති එක මෝඩකමක් කියලා?
නෑ, මම හිතුවේ එතෙන්දී පක්ෂයේ ඒ වෙලාවේ පරාජයට පත් වෙලා අපි විපක්ෂයේ ඉන්න වෙලාවේ යම් ආකාරයක බලහත්කාරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා එසේ ඉවත් කළා නම් රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන එක්තරා කොටසක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙනවා. ඒ ඉවත් වීම හරහා සිදුවෙන්නේ අපිට අවාසියක්. ඒක නිසා තමයි මම සමබරව මේ වැඩේ කරන්න උත්සාහ කරේ. ඒකයි මගෙත් එක්ක ඇත්තටම කරු ජයසූරිය මහතා පක්ෂෙන් ඉවත් වෙලා ගිය වෙලාවෙත් ඔහුව නැවත ගැනීම සඳහා ලොකු දේශපාලන වැඩපිළිවෙලකට මම හිටියා. ඔවුන් එකට ඉන්න ඕන කියන මතය තමයි මම දැරුවේ.
හොඳයි, අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා තිස්සත් නායක මහතා සමගින්. එතුමන් මෙල්බන් නුවරට පැමිණුණු මේ කාලයේදී අපි එතුමන් මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ. මම මේ සාකච්ඡාව අවසානයක් කරගෙන යන්න කැමති අත්නායක මහතා, දැන් අවසාන වශයෙන් ඔබට මොකද හිතෙන්නේ? දැන් වසර 40ක වගේ, 40කටත් වඩා වැඩි කාලයක් තිස්සේ දේශපාලනයේ නියලුණු කෙනෙක්, වසර 20 ගානක විතර ක්‍රියාකාරී දේශපාලනයේ නියලුණු කෙනෙක්, එක්සත් ජාතික පාක්ෂිකයෙකු විදිහට මහලේකම්වරයා පක්ෂයේ හිටපු, එක්සත් ජාතික පක්ෂයේ මේ වෙනකොට ගොඩනගාගෙන තියෙන දේශපාලනික වාතාවරණය, රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම, අන්තර්ජාතික සබඳතා පවත්වා ගැනීම, බලේ බෙදීම සම්බන්ධව විශාල සාකච්ඡාවක් තියෙනවා ශ්‍රී ලංකාව තුළ. එතකොට ඒක කළමනාකරණය කිරීම, සුළු ජාතික පක්ෂ ඒකරාශී කිරීම, ඒක හැන්ඩල් කිරීම, කළමනාකරණය කිරීම, මේ හැම පැත්තක්ම අපි ගත්තොතින් එහෙම එක්සත් ජාතික පක්ෂයේ කොයි අතකටද යන්නේ?
එක්සත් ජාතික පක්ෂයට හොඳ කීර්තියක් තිබුණා. ඒක තමයි අපි ජාත්‍යන්තර වශයෙන්ුත් විශ්වාසය දිනාගෙන තිබුණේ. එතනම සියලු දේශපාලන පක්ෂ එක්ක හොඳ ගනුදෙනුවක් තිබුණා. පක්ෂයට බොහොම දේශපාලන පදනම ස්ථාවරවයි තිබුණේ. පෞගේ කාලේ නම් ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට තිබුණු ඒ කීර්තිය අඩු වුණා. මම කියන්නේ හුඟක් රටේ ආයෝජන, කියන්නේ පොළවේ පවතින සංවර්ධන ව්‍යාපාර වලින් බහුතරයක් එක්සත් ජාතික පක්ෂය තමයි කරේ. ওই මහවැලි ව්‍යාපාරය වගේ මහා දැවැන්ත ව්‍යාපාර. හැබැයි මෑත කාලයේ විශ්වාසය බිඳ වැටුණා. දැන් මේ යහපාලන වැඩපිළිවෙලත් එක්ක බිහිවුණු එක්සත් ජාතික පක්ෂයට එවැනි තත්ත්වයකට එන්න බැරුණයි කියලා මටත් හිතෙනවා. ඒක මම පිට ඉඳලා බලන් ඉන්නකොට තේරෙන දෙයක් මට. මොකද කළමනාකරණය අතරින් බිඳ වැටිලා. එතකොට විශ්වාසය කියන එක බිඳ වැටිලා. ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට කියලා කිව්වත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවකට එවැනි ජාත්‍යන්තර සහයෝගයකුත් ලැබුණේ නැහැ. ඒයි අපිට බල කරන්නේ වෙන දෙයකට. ජාත්‍යන්තර සහයෝගය දෙනවයි කියමින් අපිට බල කරන්නේ උතුරට බලය බෙදන්න, මේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න, මානව හිමිකම් මේ විදිහට රකින්න කිය අපිට බල කරන දේශ සහයෝගයන් හැර, අවවාදයන් හැර මූල්‍යමය වශයෙන් දායකත්වයක් දක්වන තත්ත්වයක් බටහිර රටවලුත් පේන්නේ නැහැ. ඉතින් මේ නිසා යම්කිසි විදිහක මහජන විශ්වාසය බිඳලා තිබෙනවා. මට පේනවා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති වර්ණයකට යනවා නම් අලුත්ම දේශපාලන වැඩපිළිවෙලක් එක යන්න ඕනේ. පරණ එක්සත් ජාතික පක්ෂයට නම් ගිහිල්ලා මිනිසුන්ගේ විශ්වාසය තහවුරු කරන්න බෑ. ඒ නිසා එවැනි ආකර්ෂණයක් දිනා ගන්න නම් ජනාධිපති අපේක්ෂකෙක් අලුතෙන්ම ආ යුතුයි. එතකොට ඔහුට කියන්න පුළුවන් රටට අපි මේ වගේ ප්‍රතිපත්ති ගේනවා. හැබැයි විශ්වාසනීයත්වය තහවුරු කරන්න පුළුවන් පුජ්‍යලයේ අපේක්ෂකයා විය යුතුව තිබෙනවා. ඉතින් දැන් ලොකු අභියෝගයක් අර දැවැන්ත දේශපාලන පෙරමුණවල් හදාගන්න එක්සත් ජාතික පක්ෂය දැනගන්න ඕනේ.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා SBS සිංහල ගුවන්විදුලියේ මැදිරියට පැමිණීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා තිස්සත්නායක මහතාට. ඒ මහතාගේ මේ වෙනකොට පවතින දේශපාලනික මතිමතාන්තර සහ ඉදිරි දේශපාලනික අභිමතාර්ථයන් පිළිබඳව පැහැදිලි කරන්නටත් වර්තමාන ආණ්ඩු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනික ක්‍රියාකාරීත්වය පිළිබඳවත් පක්ෂයෙන් පිට රැඳී සිටමින් හිටපු මහලේකම්වරයා විදිහට දරන්නා වූ මත පිළිබඳවත් අපිත් එක්ක පැහැදිලිව කතා බහ කරන්න සම්බන්ධ වීම පිළිබඳව අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති. අපි එමුනම් නැවතත් දවසක හමු වෙමු.
බොහොම ස්තුති.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ. sbs.com.au